Honorable Susanta Dodawatta, you have 9 minutes.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ විවාදයට ගැනෙන්නේ සිවිල් හා වාණිජ ආරවුල් සම්බන්ධයෙන් සමතකරණය සම්බන්ධයෙන් වන පනත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමතකරණය කියන සංකල්පය ලංකාවටත් වර්තමාන ලෝකයටත් කොයිතරම් වැදගත්ද කියන මූලික අදහසත් එක්ක මම කැමතියි මගේ කතාව පටන් ගන්න. විශේෂයෙන් ලංකාව වගේ මානව සම්බන්ධතා බිඳ වැටිච්ච සමාජයකට නීතිය ඇතුලේ නඩුවකට අපි දෛනිකව දකින උසාවිවල නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට එන පාර්ශවයන් දීර්ඝ කාලීනව පරම්පරාගත තරහකාරීන් වෙලා දීර්ඝ කාලයක් අඩු කටයුතු ක්‍රියාත්මක කරලා අවසන් වෙන සංස්කෘතියක් ඇතුලේ සමතකරණය කියලා කියන්නේ තාම වැදගත් සංකල්පයක් කියලා අප විශ්වාස කරමු. මොකද අනිකාගේ අදහසට ගරු කරමින් අනිකාගේ අනන්‍යතාවයට ගරු කරමින් ප්‍රශ්නයක් හුදු නීතිමය සීමාවන් තුළට සීමා නොවී එතනින් එහා ගිය මානුෂීය තත්ත්වයක් තුළ විසඳ ගන්න සමතකරණය තුළින් ඉඩ ලැබෙනවා. ඒ නිසා මේ සමතකරණය කියන ක්‍රියාවලිය හුදු ආරවුල් විසඳා ගැනීමේ ක්‍රියාවලියකින් එහාට ගිහිල්ලා මානව සමාජයේ ප්‍රගමනය සඳහා භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවට අලුත් සංකල්පයක් නෙමේ සමතකරණය. ශ්‍රී ලංකාව තුළ තිබුණා, සාම්ප්‍රදායික වශයෙන් තිබුණා. එය ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා අවස්ථාවක් විදිහට තමයි මේ නව පනත අපි දකින්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ලංකාවේ අධිකරණ තුළ මේ වන විට කොයි තරම් නඩු ප්‍රමාණයක් ගොඩ ගැහිලා තිබෙනවද විසඳ ගන්න බැරුව. ඒ වගේම අපි දන්නවා මේ රටේ මහජනතාව තමන්ගේ නඩු වෙනුවෙන් කොයි තරම් මූල්‍ය පිරිවැයක් දරනවද, ඒ වගේම ජීවිතෙන් කොච්චර කාලයක් කැප කරනවද. ඒ වගේම මේ රටේ ඉන්න සීමිත විනිසුරුවරු ප්‍රමාණයෙන් කොයි තරම් ප්‍රමාණයක් ඔවුන් විසින් වඩාත් සංකීර්ණ නඩු සඳහා වඩාත් ජාතික වැදගත්කමකින් යුතු නඩු සඳහා කැපකළ යුතු කාලය මේ පුද්ගලික සිවිල් සහ වාණිජ ආරවුල් වෙනුවෙන් කැප කරනවාද. මේ සියල්ල වළක්වා ගැනීමේ අවස්ථාව විශේෂයෙන්ම මේ අලුත් අදගේන මේ පනත ඇතුළේ තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාව වගේ මේ වන විට ආර්ථිකමය වශයෙන් වේගවත් දියුණුවක් අත්කරගමින් තියෙන රටක් සම්බන්ධයෙන් මෙවැනි පනතක් වැදගත් වෙන්නේ කොහොමද? අපි දන්නවා ලෝකේ පුරා ඉන්න ආයෝජකයෝ යම්කිසි රටක් තමන්ගේ ආයෝජනය සඳහා තෝරගනිද්දී ඔවුන් සලකා බලන එක්තරා විශේෂ කාරණාවක් තමයි තමුන්ගේ ව්‍යාපාර ඇතුලේ යම්කිසි වාණිජ ආරවුලක් මතුනොත් ඒක විසඳාගන්නේ කොහොමද කියන එක. ඒ සම්බන්ධයෙන් මේ වාණිජ සහ සිවිල් ආරවුල් සමතකරණය කියන සංකල්පය ලංකාව තුළ ක්‍රියාත්මක වීම හරහා මේ ලංකාවට එන ආයෝජකයන්ට විශේෂයෙන්ම ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා. මේ සම්බන්ධයෙන් ගත්තහම ලෝකයේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක් වෙන සිංගප්පූරුව, ඒ වගේම එක්සත් රාජධානිය, හොංකොං වගේ රටවල් විශේෂයෙන් මේ ආරවුල් නිරාකරණය සඳහා මේ සමතකරණය භාවිතා කරමින් තියෙනවා. ඒ හරහා ආර්ථිකමය වශයෙන් වාණිජමය වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගත්ත රාජ්‍යයන් බවට පත්වෙන්න හැකි වෙලා තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත සම්බන්ධයෙන් අවසාන වශයෙන් කියන්න ඕනේ මේක ශ්‍රී ලංකාවට අලුත් සංකල්පයක් නෙමෙයි. බහුතරයක් බෞද්ධ ජනතාවක් ඉන්න රටට සමතකරණය කියන එක අපේ ඓතිහාසිකව අපිට පුරුදු වෙලා තිබිච්ච තත්ත්වයක්. අද ජාතික ජනබලවේගයේ රජයේ විසින් මේ ඓතිහාසික තත්ත්වය, මේ ඓතිහාසික සම්ප්‍රදාය, මේ ප්‍රැක්ටිස් එක ජාත්‍යන්තර මට්ටමට ගේන්න තමයි මේ පනත ගේන්නේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අලුත් පනත ගැන මම මීට වඩා කතා කරන්නේ නැහැ. මොකද දැන් මොහොතකට කලිනුත් මේ දවස් කීපෙත් මේ වෙනත් කාරණා සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවෙන් පිටතත් විවිධ වැරදි මත නිර්මාණය කරමින් තිබෙනවා. දැන් ටිකකට කලිනුත් චාමර සම්පත් මන්ත්‍රීවරයා සුරේෂ් තුවාන් සලේ කියන පාස්කු ප්‍රහාරයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස අධිකරණ ඉදිරිපත් කරලා දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකරු සම්බන්ධයෙන් යම් ප්‍රකාශ කළා. ඔවුන් එලියත් මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඉන්නවා ඉතා වැරදි සහගත තොරතුරු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ අපරාධ නීතිය යටතේ පුද්ගලයෙක් සැකකරුවෙක් විදිහට අධිකරණයට ඉදිරිපත් කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තිය යටතේ විමර්ශකයා විසින් ඒ තැනැත්තා එම අපරාධයට සම්බන්ධ බවට ප්‍රමාණාත්මක සාක්ෂි තියෙනවා නම් පමණ. ඒ නිසා මේ අට්ටාල ගහගෙන පාරට බැහැලා කුඩා කුඩා කන්දලි කණ්ඩායම් එකතු වෙලා අසාර්ථක වෑයමක් දරමින් සිටින්නේ අපරාධ නඩුවක සැකකරුවෙක් සම්බන්ධයෙන් කියන එක මේ වෙලාවේ කියන්න ඕනි. ඒ වගේම මේ තැනැත්තා සම්බන්ධයෙන් එළිය කරන ඉල්ලීම් දිහා බැලූ හැම මොනවද මේ කරන ඉල්ලීම්? මේ සියලු ඉල්ලීම් වල අවසානයේ තියෙන්නේ ඔහුට සාධාරණ ඉෂ්ට කරන්න වගේ අදහසක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තැනැත්තාට සාධාරණත්වය ඉෂ්ට කරවා ගැනීමේ හැකියාව තියෙන්නේ ඒ තැනැත්තටමයි. ඇයි මං එහෙම කියන්නේ? අපි දැක්කා ඊයේ දවසේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. එහිදී ඉතා පැහැදිලිව දැනුම් දුන්නා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අධිකරණයට දැනුම් දීලා තිබෙනවා, මේ සැකකරු විසින් මේ ඔහු රඳවාගෙන සිටින සමස්ත කාලය ඇතුළේදී මේ විමර්ශනයට අවශ්‍ය සහාය ලබා දීලා නැහැ කියලා. ඒ නිසා මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අහනවා, අපි බෝධි පූජා තියනවා තමයි, ඇයි මොකද බෝධි පූජා නෙමේ, කිරි කොරහ නැටුවත් අපිට කමන්නේ නැහැ. හැබැයි ගිහිල්ලා උපදෙස් දෙන්න පුළුවන් අර තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ලැප්ටොප් එකේ, තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ජංගම දුරකථනේ මුරපද ටික ගිහිල්ලා දුන්නා නම් මෙතන කිරි කොරහ නටන්න වෙන්නේ නැහැ. එක්කෝ මේ සැකකාරයා තමන්ට තියෙන වැරදි තමන් වැරදි බව දන්න නිසා මේක සංගවනවා, එහෙම නැත්නම් යම් කිසි පාර්ශවයක් ඔහුට තර්ජනය කරලා මේ තොරතුරු ලබා දෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ තැන් තැන්වල අට්ටාල ගහගෙන නාඩගම් නටනවා වෙනුවට මේ විමර්ශනයට සහය දුන්නා නම් ඒ විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබෙනවා.
සන්ද දඩවත, you have 2 minutes left.
බොහොම ස්තුතියි. ඒ විමර්ශන නිලධාරීන්ට අවස්ථාව ලැබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසි විමර්ශන අවසන් කරලා අධිකරණයට කරුණු වාර්තා කරන්න. ඒ අවස්ථාවේදී ඒ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණය මගින් තීරණය කරයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොහොතේදී මේ තැන් තැන්වල පුහු විරෝධතා කරමින් මේ අය දඟලන්නේ මොකටද, ඇයි මේ අයට මෙහෙම වෙලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලි. මේ අද මේ මුළු රටම දන්නවා මේ වෙනකොට දැන් 2029 බලය අත්පත් කරගන්නවා කියලා නේ කියන්නේ. 2029 කෙසේ වෙතත් මේ වෙනකොටත් වැලිකඩ බලය නම් බහුතර බලයෙන් 3/2 බලය දක්වා විපක්ෂය ජයග්‍රහණය කරමින් ඉන්නේ. ගරු කතානායකතුමනි, මහින්දානන්ද අලුත්ගමගේ අවුරුදු 20කට හිරේ, නලින් ප්‍රනාන්දු අවුරුදු 25කට හිරේ, සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, SM රංජිත් අවුරුදු 16කට හිරේ, ශාන්ති චන්ද්‍රසේන අවුරුදු 16කට හිරේ, ජගත් සමන්ත අවුරුදු 5 මාරකට හිරේ, දැන් ටිකකට කලින් නව ප්‍රවෘත්තියක් ආවා ශශී වීරවංශගේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දීපු සිරදඩුවම, ඒ සම්බන්ධයෙන් කරපු අභියාචනය ප්‍රතික්ෂේප වෙලා තියෙන මහා අධිකරණය මගින් ඇයත් දැන් අවුරුදු 2කට සිරදඬුවම් ලැබලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඊයේ දවසේ පමණක් විමල් වීරවංශගේ සහෝදරයා සරත් වීරවංශට විදේශගත තහනමක් අධිකරණය මගින් පැනවුවා, ඒකම අත්අඩංගුවට ගන්න කියලා කිව්වා. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලබන 24 වෙනිදා දක්වා රිමාන්ඩ්, බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරින්තු ලබා ගැනීම සඳහා දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන්න කියලා අධිකරණය කිව්වා. මෙන්න මේක තමයි තත්ත්වය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නාමල් රාජපක්ෂ අපමත, යෝෂිත රාජපක්ෂ අපමත, ශශීන්ද්‍ර රාජපක්ෂ අපමත, බැසිල් රාජපක්ෂ අපමත, ජෝන්ස්ටර් ප්‍රනාන්දු පුත්තු දෙන්නයි අපමත, විමල් වීරවංශ අපමත, රාජිත සේනාරත්න අපමත, දැන් ටිකට කලින් කතා කරපු චාමර සම්පත් අපමත, රනිල් වික්‍රමසිංහ අපමත, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් තියෙනවා, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇපෑලකට යටත් එළිය ඉන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, මේ ලයිස්තුව තවත් දිගයි. පළාත් පාලන ආයතන මේවට සම්බන්ධ නිලධාරීන් මේ සමස්ත ලයිස්තුව නෙමෙයි. ඒ නිසා මේ මේ පොහොට්ටුව ප්‍රධාන විපක්ෂය කලබල වෙලා සලේ පිටින් දාලා අට්ටාල ගහගෙන මේ දඟලන්නේ මොකද්ද? අර සොහොන ගාවින් යනකොට බයට කෑ ගහන මිනිස්සු වගේ. අද මේ රටේ නීතිය හිටපු ජනාධිපතිවරයාටද හිටපු ඇමතිවරයාටද මුකුමන තරාතිරමක් නොමැතිව හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී තමන් විසින් කරන ලද අපරාධ තමන් දන්න නිසා මේවට බය වෙලා තමයි මේ හැසිරීම කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මේ රටේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වෙච්ච ඒ කතෝලික ජනතාව වගේම ඒ අවස්ථාවේදී දැඩි අපහසුතාවයට පත්වලා වින්දිතයන් වෙච්ච මුස්ලිම් ජනතාවටත් මේ ජාතික ජනබලවේගයේ රජයේ යටතේ සාධාරණ යුක්තිය ඉෂ්ට කරනවා කියන ප්‍රතිඥාව දෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.